Ondaj sadu. දෙදහස් විසි එක වසරේ හයවෙනි මාසේ විසි හත්වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ශ්‍රී ලංකාවාසී ලෝකවාසී පින්වත්නි, හැමදාමත් තමන් ළඟ තියෙන දෘෂ්ටියක් සංකල්පයක් අඩු කර ගැනීමේ නැති කර ගැනීමේ අදහසින් ධර්ම ශ්‍රවණය කරනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. අපි සෑම බණක් මහල ඉවර වෙනකොට මොකද්ද වෙන්න ඕන? තමන් ළඟ තියෙන එක දෘෂ්ටියක් හරි. ඊට වැඩි පුළුවන් නම් හොඳයි. දෘෂ්ටි 1000ක් පුළුවන් නම් හොඳයි. 2000ක් පුළුවන් නම් හොඳයි. දෘෂ්ටි ලක්ෂයක් පුළුවන් නම් හොඳයි ඉවත් කරගන්න. එහෙම නැත්නම් අඩුම තරමේ එක දෘෂ්ටියක්. ඒකවල මිනිස්සෙකුට දෘෂ්ටි 2-3යිද පවතින්නේ? නැහැ නේ. දෘෂ්ටියක් කිව්වා වගේ දාස් ගණන් ලක්ෂ ගණන් දෘෂ්ටිගතව දිට්ටිගතව ඉන්නවා. නානත්ත කාය නානත්ත සංඥා. ආගමික වශයෙන් බෙදුනට පස්සේ ආගමික දෘෂ්ටි. ජාතික වශයෙන් බෙදුනට පස්සේ ජාතික දෘෂ්ටි. ඒ විතරක් නෙමෙයි, එකම පවුලේ එකම ආගමේ එකම ජාතියේ එකම වර්ගයේ කෙනා වුණත් පුජ්‍යලයා වශයෙන් බෙදුවාම මොනවද තියෙන්නේ? පුජ්‍යල දෘෂ්ටි. පුජ්‍යල දෘෂ්ටි එකම දෘෂ්ටිය වුණත් සමාන නැහැ. ආගමික දෘෂ්ටිය එකම පවුලේ සියලු දෙනා එකම ආගමේ වුණාට ඒ ආගම පිළිබඳව තමන් දරන දැක්ම සහ සංකල්පය සමානද වෙනස්ද? වෙනස්. එහෙනම් පේනව නේද පින්නතුන්ට? පුදුමාකාර විදිහේ දෘෂ්ටි ජාලයක විෂම විභජන දෘෂ්ටි ජාලයක තමයි මිනිස්සෙක් වාසය කරන්නේ. මෙච්චර ගැටලු නැතුව ඇතේ සත්තුන්ට. මිනිසුන්ට තරම් ගැටලු නැතුව ඇති සත්තුන්ට. ඒ තරම් විභජනයක් නැහැ. කුරුල්ලන්ට උන් එක පාක්ෂික කුරුල්ලො බවට පත් වුණාම උන් එක විදියකට ඉන්නවා සියලු දෙනාම. ගිරව් කියලා ගත්තොත් උන් ගිරව් විදියට ඉන්නවා. එක චරිතයයි එක ගුණයයි එක ලක්ෂණයයි තියෙන්නේ. නමුත් මේ මනුෂ්‍යයා කියන සතා මහා විභජන සතේ. ඒ කියන්නේ කොටස් කොටස් බෙදාගෙන ඉන්නවා. විභජනය වෙලා ඉන්නවා. කොටස් කොටස් බෙදාගෙන ඉන්නේ. එතකොට බෙදාගෙන හැම මිනිස්සෙක්ම බෙදාගත්ත වාදිකෙක්. කොටස් කොටස් බෙදාගෙන වාද කරමින් තර්ක කරමින් ඉන්නවා. එහෙනම් හැම සතෙක්ම විභජ්‍යවාදියෙක්. සෑම සතෙක්ම විභජ්‍යවාදියෙක්. ඒ කියන්නේ විභජනයේ වෙලා ඉන්නවා. බෙදිලා ඉන්නවා, කොටස් වෙලා ඉන්නවා. බෙද බෙදා ඉන්නවා. ඒ තමයි සත්ව ගතිය. එහෙනම් විභජ්‍යවාදී ගතිය කියන්නේ සත්ව ගතිය. බෙදිච්ච ගතිය කියලා කියන්නේ විභජනවාදී කියලා කියන්නේ සත්ව ගතිය. ඉතින් මේක මුලින්ම අඳුනගත්තට පස්සේ මිනිස්යා තුළ පවතින පුජ්‍යලයා තුළ පවතින ව්‍යාකූලත්වයත් ව්‍යාකූලත්වයට හේතුවත් දුකත් දුක සමුදයත් සොයාගන්න පුළුවන්. ඒක තමන් තේරුම් කරගන්න ඕන. ලෝකයේ බෙදීම් කෙසේ වෙතත් තමාගේ විභජනය. තමන් මොනතරම් දිට්ටිගතව කල්පිතව විභජනය වෙලාද, වෙනස් වෙලාද, බෙදීම් වලට ලක් වෙලාද කියලා බලන්න ඕන. බෙදීම් වලට ලක් වෙලාද කියලා බලන්න ඕන. බෙදීම් වෙච්ච තරමට ලක් වෙච්ච තරමට තමා ළඟ සහනය නෑ. තියෙන මොනවද? බෙදීම් වලට ලක් වෙන තරමට යා ළඟ තියෙන ගැටි. බෙදීම් වලට ලක් නොවන තරමට අන්න යා ළඟ තියෙනවා නිවි. එහෙමනම් බෙදීම් වලට ලක් වෙන එකද හොඳ, බෙදීම් වලට ලක් නොවීමද හොඳ? බෙදීම් වලට ලක් නොවීමයි හොඳ. ඒ වුණාට බෙදීම් වලට ලක් වෙන එකද ලේසි, බෙදීම් වලට ලක් නොවන එකද ලේසි? දැන් අපි මේ සමාජයේ බෙදීම් වලට ලක් නොවෙමු කියලා මතවාදයක් ගෙනියන පිරිසක්, තව කට්ටියක් ඉන්නවා බෙදීම් වලට ලක් කරනවා. ඒ වුණාට මේ සමාජයේ ජයග්‍රහණය කරන්නේ බෙදීම් වලට ලක් නොවෙමු කියන පණිවිඩය නෙමෙයි. බෙදීම් වලට ලක් කරන මිනිස්සු තමයි ජයග්‍රහණය කරන්නේ. ඒකට හේතුව සත්වයා බෙදෙන්න කැමති. සත්වයා ලෝභ ද්වේෂ මෝහ වලට කැමති. ඒකට හේතුව ලෝභ ද්වේෂ මෝහ වල ආස්වාදයක් තියෙනවා. ලෝභ ද්වේෂ මෝහ වලට මිනිස්සු මෙච්චර ඇලෙන්නේ නැහෙනේ පින්වත්නි. ලෝභ ද්වේෂ මෝහ වල ආස්වාදයක් තිබ්බේ නැත්තම්, ලෝභ ද්වේෂ මෝහ වල ආස්වාදයක් නැත්තම් මෙච්චර මිනිස්සු ඒකට ඇලෙන්නේ නැහැ. ඒකේ ආස්වාදයක් තියෙනවා. නමුත් ඉතින් ලෝභ ද්වේෂ මෝහ වල තියෙන ආස්වාදය ඉහළයි, උපරිමයි, ආදීනවයන් ඒ වගේමයි. ඒ නිසා තමයි අර උපමා කරලා තියෙන්නේ ඇතාගේ කන්තොල්ලේ වහන බඹර වාගේ කියලා. ඔව්, ආස්වාදයට වහනෝ කන්තොල්ලට වැදිලා මැරිලා වැටෙනවා. ඒ වගේම ලාම්පුවට පන්දමට වහන පළඟෙටිය වගේ කියලා කියනවා. ආස්වාදයට එළියට යනවා, මොකද වෙන්නේ? පිච්චිලා මැරෙනවා. එවනම් මේ ලෝකේ ආස්වාදනයක් ආස්වාදයක් තියෙනවා. ආදීන වේ නොදන්නා නිසා සත්වයා සත්‍යයේ ආස්වාදේ නිසා. එතකොට ආස්වාදයන් වැඩි වෙනකොට ආදීනවයන් දකින්නේ නැහැ. ආස්වාදනයන් මනුෂ්‍යයාගේ වැඩි වෙනකොට ආදීනවේ නොදකිනවා. එතකොට මේ ලෝකයට මේ වෙලා තියෙන්නේ ලෝකයා විසින් පෙන්නූ ආස්වාදයන් මත යනවා. මනුෂ්‍යෝ ආදීනවේ දකින්නේ නැහැ. ඒ නිසා සත්වයා දුකටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ආශාදේ නිසා ආදීනවේ දකින්න නැතුව කටයුතු කරලා අන්න සත්වයා දුකටපත් වෙනවා. එන්නතුනේ මොනතරම් උගත් වුණත්, මොනතරම් දැනුවත් වුණත් තථාගතයන් වහන්සේලා දේශනා කරන ලද සෝතාපට්ටි ඵලයකට පත් වෙන්නේ නැත්තම් ඒ සියලු දෙනාම gedara væni pinnatune apaya gedara væni apaya gedara væni apaya කියලා කියන්නේ මේ සත්වයා නිතරම ගිහිල්ලා වැටෙන තැන gedara ඒ වගේ තමයි ඒ සත්වයා නිතරම ගිහිල්ලා වැටෙන තැනක් තමයි සතර අපාය කියන්නේ. සුගතියට ටික දෙනයි. ඉතින් ඒ ඥානවන්ත සත්වයන්ට අකුසලයෙන් මිදලා කුසලයේ පිහිටලා ධර්මයේ පිහිටලා ධර්ම අවබෝධය කරගෙන මගඵල නිවන් අවබෝධ කරගන්න විදිය තථාගතයන් වහන්සේ මේ සුවාසු දහසන් ධර්මස්කන්ධයෙන් ඒ වගේම අපේ වැඩහිටි මහරහතන් වහන්සේලා ආර්ය උත්තමන් වහන්සේලා දේශනා කරලා කරලා ඕන තරම් පොතපතේ තියෙනවා. ඒ වගේම සමහර ලෝක දාර්ශනිකයන් පවා බුදුරජාණන් වහන්සේ ධර්මය සංගයා කියන වචනය භාවිතා නොකළත් ඔවුන් මේ මානසික නිදහස ෆ්‍රීඩම් එකක් හැටියට පෙන්නලා මානසික සුවතාවය ඇති කරගන්න විදියක් පෙන්නනො ඒකෙනුත් සුගතිය යන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ සත්වයාගේ දෘෂ්ටි බර වෙන තරමට අපායට යනවා, දෘෂ්ටි සැහැල් වෙන තරමට සුගතිය යනවා, දෘෂ්ටි නැති වෙන තරමට මගඵල නිවන් අවබෝධ කරගන්නවා. මාර්ගඵල අවබෝධ කරගන්නවා. එහෙමනම් දෘෂ්ටි ශෝධනය කරන, දෘෂ්ටි නැති කරන වැඩපිළිවෙලක ඔබ සිටිය යුතුයි. නමුත් අපිට මේ සමාජය තුළින් ඇති කරලා තියෙන්නේ බොහෝ වෙලාවට පොත්පත් දහහක් බැලුවොත් දෘෂ්ටි වැඩි වෙනවද අඩු වෙනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න ඕන. දැන් පින්නතුන් දන්නවා මේ සමාජයේ සමහර පොත් රාජ්‍ය තන්ත්‍රයේ විසින් තහනමට ලක් කරනවා. ඇයි ඒ? ඒවයි තියෙනවා දැඩි ප්‍රචණ්ඩකාරී අදහස් සහ සංකල්ප. සමහර ටීවී නාලිකාත් එහෙම තහනම් කළා. ඒකට අපි දන්නවා එවැනි දේවල් ප්‍රචාරය වීම නිසා මිනිස්සුන්ගේ දෘෂ්ටි ඇති වෙනවා. දෘෂ්ටි ඇතිවීම තුළින් සමාජය ප්‍රචණ්ඩ වෙනවා කියලා ඔන්න අපි දැනගෙන තියෙනවා. ඒ මහා දෘෂ්ටි නිසා සමාජීය වශයෙන් හානියක් වන නිසා ඒව තහනම් වෙනවා. ඊළඟට නිවනට පින්නතුනේ නමුත් අර අනිත් දේවල් වලිනුත් සිද්ධ වෙන්නේ ලෝකේ හැම දෙයකින්ම සිද්ධ වෙන්නේ දෘෂ්ටි බෙදාදීමක් තමයි. සෑම වචනයකින්ම දෘෂ්ටියක් දැනීමක් දෘෂ්ටියක් ගැනීමක් තියෙනවා. අපි වචනයක් ඇහුවා කියලා කියන්නේ දෘෂ්ටියක් ගන්නවා. දැන් ඔන්න ඔබ කවුරු හරි පුජ්‍යලයෙක් ගැන මට යමක් කියාගෙන යනවා. මොකද්ද ඔබ කරන්නේ? ඔහු හෝ ඇය පිළිබඳව, ඒ ස්වාමීන් වහන්සේ පිළිබඳව මොකද කරන්නේ? දෘෂ්ටියක් දානවා. තේරුණා නේද? දෘෂ්ටියක් දාන එක තමයි කරන්නේ. මම ඔයාටත් කවුරු හරි කෙනෙක් ගැන කියලා දෙනවා. ඒත් කරන්නේ මොකද්ද? දෘෂ්ටියක් දාන එක. එහෙම නැත්තම් නෑ. එතකොට දෘෂ්ටියක් ඇති කරන එකම තමයි හැම තිස්සේම මිනිස්සු කරන්නේ. එක දෘෂ්ටියක් ගන්නවා, එක දෘෂ්ටියක් දානවා. තමන් නිකන් ඉන්න වෙලාවට මොකද කරන්නේ? තමන් නිකන් ඉන්න වෙලාවට කරන්නේ එක දෘෂ්ටියක් මකනවා, නැත්තම් දෘෂ්ටියක් හදනවා. හරි විදර්ශනා භාවනාවෙන් යුක්තව ලෝක ආදීනවේ දකිමින් කටයුතු කළා නම් ඇත දෘෂ්ටියක් මකා ගනීවි. එහෙම නැත්තං මොකද වෙන්නේ? දෘෂ්ටියක් හදා ගනීවි. දැන් සමහර අයට සමහර තැන්වල ඉඳගෙන පුළුවන් ලෝභය වැඩි කරගන්න පුළුවන්, ද්වේෂය වැඩි කරගන්න පුළුවන්, මෝහය වැඩි කරගන්නත් පුළුවන්. ඒ වගේම අඩු කරගන්නත් පුළුවන්. එක තැනට වෙලා ඉඳගෙන. මේක තමයි පින්වත්නි සත්ව ස්වභාවය. ඔබ තමයි සත්ව ස්වභාවය. සත්ව ස්වභාවය කියන්නේ ඔබ. සත්ව ස්වභාවය කියලා කියන්නේ බෙදීම් ඇති කර ගැනීම. සත්ව ස්වභාවය කියන්නේ බෙදීම් ඇති කර ගැනීම. එතකොට සත්ව ස්වභාවයෙන් නිදහස් වීම කියලා කියන්නේ අන්න නිරෝධගාමී ප්‍රතිපදාව. ඒ කියන්නේ හැමතිස්සෙම බෙදීම් වලින් නිරෝධ වෙනවා. බෙදීම් වලින් නිරෝධ වෙනවා. අන්තවලින් නිරෝධ වෙවි යනවා, නිදහස් වෙවි යනවා. ද්වේෂාන්තයකට යන්නේ, ලෝභාන්තයකට යන්නේ. වෙන කිසිදු අන්තයකට යන්නේ නැහැ කිනවත් නේ. වෙන කිසිදු අන්තයකට යන්නේත් නැහැ. ලෝභාන්තයකට ගියෙත් නැහැ, ද්වේෂාන්තයකට ගියෙත් නැහැ, මෝහාන්තයකට ගියෙත් නැහැ, වෙන කිසිදු අන්තයකට ගියෙත් නැහැ. ඒ සියලු අන්තවලින් නිදහස් වෙමින් තමන් සිටින්න ඕන. තමන්ගේ අන්ත දන්නේ තමන්මයි. අය මේ ලෝකෙ වෙන කවුරුත් දන්නේ නැහැ තමන්ගේ අන්තේ මොකද්ද කියලා. තමන්ගේ අන්තේ දන්නේ තමන්මයි. තමන්ගේ අන්තේ තමන් තමයි දන්නේ. වෙන කවුරුත් මේ ලෝකෙ දන්නේ නැහැ තමන්ගේ අන්තේ. අන්තයකට ගිහිල්ලා ඒ අන්තේ අත්හරින්න නැතුව කෙනෙක් අල්ලගත්තොත් ඒ අන්තේ බුදුහාමුදුරන්ටවත් අයින් කරන්න බෑ. ඇත්ත හිතනවද ඇත්ත අල්ලගත්ත අන්තයක් බුදුහාමුදුරන්ට සිය කැමැත්තෙන් ඇවිල්ලා අයින් කරන්න පුළුවන් කියලා? එහෙම අයින් කරන්න පුළුවන් වුණා නම් බුදුරජාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේගේ සහ ලේ ඥාති පවුලේ ඔක්කොම නිවන් දක්වනවද නැද්ද? නිවන් දක්වනවා. එනම් බුදුහාමුදුරුවන්ටවත් අල්ලන් මේ අයින් කරන්න බැහැ තමන් සිය කැමැත්තෙන් අන්තයක පිහිටියෝ. බුදුරජාණන් වහන්සේට උනත් උදව් කරන්න පුළුවන් තමන් දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන තැනට ආවොත් විතරයි. ඒ කියන්නේ මම දෘෂ්ටි නොගන්නා වූ සීලයට පත් වෙනවා. එහෙමනම් දෘෂ්ටි අඩු කර 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 ඉන්නවා කියලා කියන්නේ ආර්ය භූමියේ සිල් සමාදන් වීම. ඒක පින්වත්නි බුත සීලයක් නෙමෙයි. ඒ කියන්නේ ගාතාවක් කියලා සමාදන් වෙන එකට බුත සීල කියලා කියන්නේ. එහෙම බුත සීලයක් නෙමෙයි. ඒසා බුත සීලයක් නැතුව තමන් දිට්ටි දෘෂ්ටි දුරු කරගෙන දුරු කරගෙන යනවා. සාමාන්‍ය විදියට ආගමිකයෙක් කියලා කියන්නේ දෘෂ්ටි ජාලයකට කොටුවන්නා වූ කෙනෙක්. හොඳ ආගමිකයෙක් කියලා කියන්නේ ගොඩක් වෙලාවට දැඩි දෘෂ්ටි ජාලය. දැන් බලන්න ඕනම ආගමක පොතක් සමහරවල් සමහර ආගම් පොත්වල ගැඹුරින් ඒ මනුස්සයා ඒ ආගම අදහන්න නැතුව ඉන්නකම් හොඳයි. ඒ ආගම අදහන්න පටන් ගත්තක මන්ත්‍රස්තවාදියෙක් වෙනවා. ඇයි ඒ? ඒ දෘෂ්ටි වලින් මනස පුරවනවා. පව් කරන්න නැතුව හිටු මනුස්සය පව් කරන්න පටන් ගන්නවා. දැන් අපි හිතමු දෘෂ්ටි ජාලයක් බවට පත් වෙනවා. දැන් අපි හිතමු බෞද්ධ පොතපත වැඩි කියවන්න නැතුව ඉන්නෝ දායකේ. අනි දායකය බොහොම උදර කාල බීල පවුලත් එක්ක බොහොම සන්තෝෂෙන් හිටියා. ඔන්න ටිකක් බෞද්ධ පොත්පත් ටිකක් කියවන්න පටන් ගත්තා. ඊට පස්සේ විනය පොත් ටිකක් එහෙම කියවන්න පටන් ගත්තා. අර හොඳට කාල බීල හිටපු මනුස්සයා පටන් ගන්නවා තමන්ගේ ගෙදර ගෑණිගේ අඩුපාඩු දකින්න. ඇයි අපි විනය පොත් කියෙව්වනේ? ඊට පස්සේ හාමුදුරුවරුන්ගේ අඩුපාඩු සෑහෙන්න පේනවා. සමාජයේ අඩුපාඩු ගොඩාක් පේනවා. දේශපාලක දිහත් බලනවා. දසරාජ ධර්මයේ මෙයාගේ ළඟ නැහැ. එතනත් අඩුපාඩු පේනවා. ඒ දසරාජ ධර්ම ඉගෙන ගත්තනේ. ඉතින් ඒ නිසා එතනත් අඩුපාඩු පේනවා. හාමුදුරුව දැක්කාම හාමුදුරුවන්ගේ ඒකාංශ බව පේනවා. අංශ දෙක පුරෝපු විදිය පේනවා. සිවුර පොටක් බිම ගෑවෙනවද කියලා පේනවා. සෙරප්පු දාලද පේනවා. සෙරප්පුව පටි දෙකද තුනද කියලා බලනවා. ඉතින් හිස බාලද බලනවා. හිස තීද්දි රවුල බාලද බලනවා. රවුල තීද්දි ඔළුව බාලද බලනවා. ඒක පස්සේ මොකද දැනගෙන තියෙනවෙ නිය. දවසක් භික්ෂුන් වහන්සේකුත් ඇවිල්ලා මේ මේ ශාසනය විකෘති කරනවා. අරේ මේකේ ඔය හාමුදුරුවන්ට මේ බනිනවා. මං අහගෙන හිටියා මේ විශ්වවිද්‍යාල කොළු ගැට හාමුදුරු කෙනෙක්. ඉතින් මංකෝ දැන් බලන්න ඔබ වහන්සේ දිහා. ඔබ වහන්සේ දිහා බලන්නකෝ. දැන් ඔබ වහන්සේ දාලා දෙන සෙරෙප්පු දෙක මොකද්ද? ලෙදර් වර්ගයේ සත්ව හන් වලින් හදපු ඔන්න සපත්තු දෙකක් දාලා තියෙනවා. ඔන්න මේ ඒවා පටි වර්ගයේ මෝස්තර කාරී සෙරප්පු දෙකක්. එතකොට එතනත් ඇයන්න වරදක් නේ. අන්න එතකොට තමයි මිනිහට පේන්නේ මිනිහගේ සෙරප්පු දෙක. ඊට පස්සේ මම පෙන්නුවා දැන් ওই ලස්සන හමුදා කට් එක එහෙම ගහලා තියෙන ලස්සනට අවුලේ විශ්වවිද්‍යාල හාමුදුරුවෝ ගැටව් ගහන්න එහෙමනේ. ඉතින් ඔන්න කොළු කට් එක ගහලා තියෙනවා. ඉතින් ඒකත් වැරදීනේ. ඔව්නේ ඒකත් වැරදි. දැන් තව පොඩ්ඩක් හොයාගෙන යනකොට මම කිව්වා දැන් ඔබ වහන්සේ පාවිච්චි කරන කුඩේ මොකද්ද? අර ගෑනුල මේ වගේ චුට්ටක් අර ඉනේ ගහන් යන ඒක පොඩි එක කුඩේනි පාවිච්චි කරන පාට මොකද්ද? දැන් එතකොට කොහෙද බුදුහාමුදුරු ওই විදියට කිව්වේ? ආයෙත් වාසේ කොහොමද සිවුරු පොරවලාවේ ඔබ වහන්සේ? ගම්දොරේ වඩනකොට ගැටවටු කරලා දෙවරු පොරවල නේද වඩින්න ඕන මේ කෝකෝ ඔය තනි උරෙන්නේ මේ නිකන් අධ්‍යාධිකාරයා වගේ දුවගෙන ආවේ. ගම්දොරේ වැඩිනකොට දෙවරෝ පුරවන්න එපා එහෙනම්. එයා මොකද යන්නේ? එතකොට තේරෙනවා තමන් දිහා බලද්දී බලනකොට මිනිස්සයා ළඟත් මොකක්වත්ම නැහැ. පාත්‍රයේ දන් වළඳලා තියෙනවද කියලා අහුවාම ඒකත් නැහැ. අඩුම තරම් පාත්‍රයේ දන් වළඳන්නේත් නැහැ. ඉතින් අර විප්ලවකාරී අදහස් එක්ක උමුතු වෙච්ච මෝඩ මිනිස්සයෝ. තේරුණා නේද? ඕළු මනුස්සය ඇවිල්ලා වරන්තාම භාවනාවක් කරන හාමුදුරුගෙනකුට හරි අංචියක් අදින්න පුළුවන්ද, උගුලක් අදින්න පුළුවන්ද, උද්ඝෝෂණයක් දාගන්න පුළුවන්ද, මේ අර ගහපිය කොටාපිය මරාපිය කියන මට්ටමට එන්න පුළුවන්ද කියලා බලනවා. දැන් ඔය අපිත් එක්ක වුණත් ඉතින් ගොඩාක් දෙනෙක් ඇවිල්ලා හැප්පෙන්න පුළුවන්ද කියලා නිකන් වටින් පිටින් ඉවදාල බලනවා. බල්ලා ඉතින් මේ ටිකක් බෑ කියලා හැඟුණාම ආයි අකුලගෙන යනවා. නැත්තං ඇවිල හැප්පෙන්න කියලා බලනවා. මේ ඉතින් ඒක තමයි මිනිස්සයන්ගේ හැටි. මොකද ද්වේෂාන්තේ ලෝභාන්තේ මුර්ගයෝ වගේ සත්තු වගේ ගතියක් තියෙන මේ මිනිස්සයාගේ. මේක පුජ්‍යල වරදක් නේ. මේ පුජ්‍යලයන්ට දොස් කියන්න හොඳ නෑ. මොකද ඒ පුජ්‍යලයෝ ඒ පුජ්‍යලයන්ටම පාලනය කරගන්න බැරි අය. එතකොට පුජ්‍යලයක් නෙමෙයි එතන ඉන්නේ සත්වයෙක්. මනුෂ්‍යයෙක් කියලා කියන්නේ මනුස්ස පුජ්‍යලයෙක් කියලා කියන්නේ තමන් තමන්ට පාලනය කරගන්න පුළුවන් තමාව දමනය කරගන්න පුළුවන් කෙනෙකුට තමයි මනුෂ්‍යයෙක් කියලා කියන්නේ. තමාව දමනය කරගන්න බැරි කෙනෙකුට කියන්නේ සත්වයෙක්. තිරිසන් සත්වයෙක්. ඒ කියන්නේ තිරිසන් ගතිය කියලා කියන්නේ තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි ගතිය කියන එකට. එහෙමනම් මේ ලෝකයේ මේ මිනිස්සුයෝ කියලා හිටියට මේ හැමෝම මිනිස්සුයෝ නෙමෙයි. ඉතින් අපි මේ හොයාගෙන යන්නේ බණපද ටිකක් කියාගෙන මිනිස්ස දේව මිනිස්ස බ්‍රහ්ම ගති තියෙන සුළු පිරිසක් ඉන්නවා. අනේ ඇත්ත හොයාගෙනයි මේ අපි යන්නේ. ඉතින් අපිට මිනිස්ස තිරිසන් මිනිස්සු හම්බ වෙනවා. මනුස්ස පෙරේතයෝ හම්බ වෙනවා, මනුස්ස කුම්බාණ්ඩය හම්බ වෙනවා, මනුස්ස නිරසත්තුත් හම්බ වෙනවා. ඒ කියන්නේ මනුස්සය දිහා බැලුවම මිනිහගේ ඇඟේම පේනවා නිරය. මනුස්සය දිහා බැලුවම පෙරේතය පේනවා. ඒ මනුස්සයාගේ ඇඟ යටින් පෙරේතය නැගිටලා ඉන්නවා අගේට පේනවා. මනුස්ස ශරීරය බැලුවම මේ මනුස්සයාගේ නරියෙක් පේනවා. එහෙම නැත්නම් බල්ලෙක් පේනවා, බළලෙක් පේනවා, පූසෙක් පේනවා. අන්දාස මනුස්සයෙක් දිහා බල මං කෝ මනුස්සය ලැබනාතේ වඳුරෙක් කියලා උපදින්නේ කියලා. අනේ හරි හාමුදුරනේ කිව්වා, ඕක ඉන්නේ ගස් උඩමයි කිව්වා, තා පුඩින්මයි කිව්වා පණින්නේ. මං කෝ හරි ඒ ගති ලක්ෂණේ තමයි ඔය තියෙන්නේ, වඳුරෙක් කියලා උපදිනවා ඔය මනුස්සය ඔය පලාතෙම කියලා. ඒ මොකද හේතුව? මෙහෙම ශරීරය බැලුවහම අර ඕරා එක කෙනෙකුට පේනවා නම් ඒ ඕරා එක ඇතුලේ ඉන්න ඒ සතා. ඕන කෙනෙක් ඇහුවොත් මට කියන්න පුළුවන් කෙලින්ම වාට මේ ආත්මයක් තියෙන ඊළඟ ආත්මෙ කියලා. මොකද මම එහෙම කියන්නේ නැහැ. මොකද එහෙම කිව්වොත් සමහර අය කලකිරෙනවනේ. අර සුනක උත සමාදන් වෙන පුජ්‍යලයාත් ඇහුවනේ, මම මේ උතේ සමාදන් වුණා මගේ ආත්මය කවරක්ද කියලා බුදුහාමුදුරු මැලි වුණා කියන්ට. දේශනා කරේ නැහැ එක පාට. මොකද හේතුව මේ දෙල සංවේගයටපත් වෙනවා. ඉතින් තුන් වතාවක්ම කරදර කරලා ඇහුවහම න කිව්වා. ඉතින් සමහර අයට අපිත් එහෙම කියපු අවස්ථාවල් තියෙනවා. ඒකත් ඒ ඇත්තන්ගේ මුින් මතු වෙනකම්ම ඉඳලා තමයි ඒක අපි කියලා දීලා තියෙන්නේ. එහෙම නැතුව අපි කෙලින්ම කියන්න යන්නේ නැහැ. ඔබ ගිය ආත්මේ නරියෙක්, පොළඟේ නිරේ ඉඳලා ආපු සතෙක්, දිව්‍ය ලෝකයේ ඉඳලා ආපු කෙනෙක් කියලා නම් කිව්ව සත්තෝස වේ. ඉතින් බලු ආත්මිකින් මේ මනුස්ස ආත්මයට ආපු කෙනෙක් කියලා කිව්ව සන්තෝෂ වෙන්නේ නැහනේ. ඒ නිසා ඒක කියන්න බෑ. නමුත් සමහර අයගේ මුවෙන් පිට වෙන කම්ම ඉඳලා අපි කියලා දීලා තියෙනවා. ඒ නිසා තමන්ගේ අර මනෝ කායේ ගතිය දිනනවා. ඔය ගතිය අරිනවා කියලා කියන්න වෙනවත් නේ. ලේසි පාසු දෙයක් නෙමෙයි. ගතිය අරිනවා කියන්නේ ලේසි පාසු දෙයක් නෙමෙයි. හරි අමාරු දෙයක්. ඉතින් තමන්ගේ ගතිය අරගන්න මහන්සි වෙන්න. තමන්ගේ ගතිය දුරලා ගන්න තමන් මහන්සි වෙන්න. ඒකවල තමන්ගේ ගතිය තමන් හොයන්න ඕන. තමන්ගේ පිරිසුදුකම අපිරිසුදුකම හොයන්න ඕන. ආමතක වුණානේ අපිට වෙලාවක් නැහැනේ. අපිට අනුන්ගේ ගති මොනවද කියලා හොයන්න දෙනවා. ඉතින් ඒව හොයලා ඔක්කොම ඉවර වෙලා ඈ ටීවී දේශපාලකයන්ගේ ගති මොනවද? ඒගොල්ලන්ට බැනලා ඉවර වෙලා. ටෙලිනාට්‍යවල තියෙන ගති මොනවද? ඒගොල්ලන්ට බැනලා ඉවර වෙලා. ආල්ලපු ගෙදර වටපිටාවේ ආශ්‍රය නිශ්‍රය කරන අයගේ ගති මොනවද? ඒගොල්ලන්ටත් බැනලා ඉවර වෙලා තමයි තමන්ගේ ගතිය හොයන්නේ. එතකොට ඉතින් නිදිමතයි. ඒක කාලි ඉවරයි. ඒකවල තමන්ගේ ගතිය හොයාගන්න ඇත්තෙම වෙලාවක් නැහැ. මට අමතක වුණා ඒක. ඉතින් ගොඩාක් දෙනෙකුට වෙන දෙයක් තමයි තමන්ගේ ගතිය හොයාගන්න වෙලාවක් නැතිකම. නිසා නොතුනේ නිවන් දකින්න රිසි කෙනෙක් කැමති කෙනෙක් නම් තමන්ට තමන් ආලෝකයක් පිහිටන්න කැමති කෙනෙක් නම් අත්ත දීපා විහෙරත අත්ත සරණා කියලා කල්පනා කරනවා නම් මොකද්ද හොයන්නේ? අනුන්ගේ අඩුපාඩු ගම් කී නොකී දේවල් නෙමේ හොයන්නේ. තමන්ගේ ගතිය මොකක්ද කියන එකයි හොයන්න. එතකොට තමන්ගේ ගතිය අඩු කරගන්නවා, ගති විමුක්ත කරගන්නවා කියන්නේ. ගති නැති කෙනෙක් වෙන්න ඕන. තමන්ට හැකිනම් තමන්ට නැගිටින්න මේ පුටුවෙන් වාඩි වුණේ ගතියක් ඇති කෙනෙක් හැටියට, ගතියක් නැති කෙනෙක් හැටියට නැගිටින්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහර අය උදවිය ඇවිල්ලා අහන්නත් ඉඩ තියෙනවා, හාමුදුරනේ මොකද්ද ගතිය කියලා. නැත්නම් ගියයි මේ කොරෝනා ඇඳරිනේදි නිසා බාරුත් වහලා කිසි ගතියක් නැහැ කියලා. ඒ කියන්නේ ගති හදාගන්න කැමැත්තෙන්. ඒ කියන්නේ ඒ ගතියක් නැහැ කියලා කියන්නේ වෙන අර්ථයකින්. ඒ කියන්නේ යාට ගතියක් හදාගන්න බැරි වුණා කියලා. මේ කතා කරන්නේ ගතියක් හදාගන්න බැරි වුණාය කියන අර්ථයෙන් නෙමෙයි, ගති නැති කරගන්න ඕන කියන අර්ථයෙන්. මොනවද තියෙන ගති? තමන්ටම තියෙන පින්නතුන 31 තලයේම ගති. අවීචි මහ නරකයේ ඉඳලා ගත්තාම 31 තලයක් අපි කෙටියෙන් හඳුන්වනවනේ නේද? මනුස්ස උප්පත්තියෙන් ලබන ස්ථාන හැටියට 31 තලයක් ගැන කතා කරනවා. ඔන්න ඔය සියලුම 31 තලයන්වල ගති තියෙන අඩු වැඩියේ පුහුතුන් සත්වයාගේ මේ 31 තලයේම ගති විඥාන වැඩ කරනවා. පුහුදුන් සත්වයා කියන්නේ ඒකයි. පුහුදුන් සත්වයේගේ මනස මේ උච්චාවචනයේ වෙවි. ඉස්පහත් වෙවි 31 තලයේම ගති වැඩ කරනවා. වැඩ කරන්නේ නැද්ද තමන්ගේ මනසේ? වැඩ කරනවා. ඒවා එක එක මට්ටම් වල සමහර අයගේ භ්‍රමණය වෙන්නේ. සමහර අයගේ මනස දේවත්වයට ගිහිල්ලා ආය අපායට ගිහිල්ලා ආය එනවා දේවත්වයට. ඉතින් තමන් වැඩියෙන් ජීවත් වෙන ගතිය ඊළඟට හොයාගන්න ඕන. දැන් අපි එකක් හොයාගත්තා. අපේ උස්පහත් වෙවි අපායේ සිට අගනිට්ටා බ්‍රහ්ම ලෝකේ දක්වාම 31 තලයක සැරිසරනවා. වැඩියෙන් වාසය කරන ගතිය මොකක්ද? අන්න ඒකට කියනවා ගරුක කර්මය. වැඩියෙන් වාසය කරන ගතිය ඊළඟට හොයන්න ඕන. කොහොම උස්පහත් වෙනවා. නමුත් වැඩියෙන් තියෙන රේඛාවක් තියෙනවානේ. වැඩියෙන් තියෙන රේඛාවක් තියෙනවා. වැඩියෙන් තියෙන රේඛාවක් අන්න ඒකට කියන ගරුක කර්ම. වැඩියෙන්ම බර ගති. අපිට කෙනෙක් දිහා බැලුවම සමහරලාට කියන්න පුළුවන් මෙයාට මෙන්න මේ ගති වලට තමයි වැඩියෙන්ම නැඹුරු කියලා. එහෙම නැඹුරු ගතිය මොකද්ද කියලා කිව්වයි කියලා පින්වත්නි සිතක් ඇති වෙන්නේ. ඕනම කෙනෙක්ගේ ළඟ ශක්ති ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ කුසල ප්‍රමාණයක්. ඒ කුසල ප්‍රමාණයට තමයි එයාට ධර්මය වඩා ගන්න පුළුවන්. එහත්මේ බුදුරජාණන් වහන්සේට බල්ල කෙනෙක් තුල කුසල ශක්තිය ප්‍රමාණය බල්ල හිතන්න පුළුවන් මෙයා සෝවාන් මාර්ගයට ගන්න පුළුවන්. තව කෙනෙක්ව බල්ල වෙරලා එයා කුසල ශක්තිය ටිකක් වැඩි. ඒක නිසා සෝවාන් ඵලයට ගන්න පුළුවන්. තව කෙනෙක් සකදාගාමි මාර්ගයට ගන්න පුළුවන්. තවත් කුසල ශක්තිය වැඩිපුර තියෙනවා නම් සකදාගාමි ඵලයට ගන්න පුළුවන්. තව එක්කෙනෙකුගේ කුසල ශක්තිය ඊටත් වැඩි කෙනෙක් හමු වෙනවා. එයා අනාගාමි මාර්ගය දක්වා ගන්න පුළුවන්. තවත් කුසල ශක්තිය වැඩි වෙන අය ඉන්නවා අනාගාමි ඵලයට ගන්න පුළුවන්. තවත් අහම්බෙන් දුර්ලභව හම්බ වෙනවා අරියත් මාර්ගයටම දියුණු කරන්න පුළුවන් මිනිස්සෙක්. ඊටත් වඩා කුසල ශක්තිය දියුණු වෙන අය හමු වෙනවා අරිහත් ඵලයටම ගන්න පුළුවන්. හැබැයි ওই කෙනෙක්ගේ ඒ කුසල ශක්තියට වඩා වැඩි අපි වර්ධනය කරන්න යන්න හොඳ නැහැ. මම නිකන් try කරලා තියෙනවා. කෙනෙක් ළඟ යම්කිසි කුසල ශක්ති මට්ටමක් තියෙනවා. මම බලනවා මේ මිනිස්සයව මීට වඩා පොඩ්ඩක් උඩට දාන්න පුළුවන්ද කියලා. අන්න එතකොට තමයි මේ මිනිහා දේශකයා කන්නේ. මොකද ඒ මනුස්සයට එතනින් එහාට යන්න බෑනේ. එතනින් එහාට යන්න බැරි වෙච්ච ගමන් ඒ මනුස්සයා ඒකෙන් වලකින්න. දැන් එතනින් එහාට යන්න නෙමෙයිනේ try කරන්නේ යා. එතනම ඉන්න තමයි try කරන්නේ. එතකොට මොකද කරන්නේ? අර අනිත් සියලුම උදව් පදව් ධර්මයේ දකින්නේ සතුරෙක් හැටියට. තේරුණා නේද? සතුරෙක් හැටියට. ඒ කියන්නේ මේ මනස එතනින් එහාට පෙරලනවට කැමති නෑ. එක්තරා ගුරු මහත්මයෙක් ආව මට මතකයි දවසක්. ඉතින් මම මිනිස්සෙක්ගේ මන් දකින්නවා එක්තරා පසුගාලින මානසික රෝගියෙකුත් උනා. ඒ මිනිස්සේ ධර්මයට එච්චර කැමති නැති කෙනෙක්. ධර්මයට විවේචනය කරන කෙනෙක්. මාත් එක්ක කතා කර කර ඉද්දි වෙලාවක ඉතින් මම මේ මනුස්සයව පොඩ්ඩක් ඉහළට දාන්න උත්සාහ කළා. ඉහළට දානකොට හිමීන් සැරේ වටපිටාවේ ඉන්න හාමුදුරුවරුන්ට බනින්න පටන් ගත්තා. මං කං කීතුවා වටපිටාවේ ඉන්න හාමුදුරුවන්ට බනින්න මට නෙමෙයි කියලා හිතලා මං තව පොඩ්ඩක් මේ මනුස්සය ඉහළට දාන්න පටන් ගත්තා. මේ මනුස්සය හිමින් හිමින් සැරේ මට බනින්න පටන් ගත්තා. මං දැනගත්තා දැන් මීටත් වඩා ඉහළට දාන්න පටන් ගත්තොත් මේක මීට වඩා දරුණු තත්ත්වයක් ඇති වෙනවා. ඒක තමයි මනුස්සයෝ දැඩි දෘෂ්ටිගත නම් ඒ මිනිස්සු ඉහළට දාන අපි උත්සාහ කරනගේ තේරුමක් නැහැ. මේකට හේතු සම්පත් තියෙන මනුස්සයෙක් වාගෙන ගිහිල්ලා මේ වචනය කියන්න ඕන, කනට වැකෙන්න ඕන, එහෙම නැතුව තේරුමක් නැහැ මනුස්සයාගේ මේ ධර්මය කියා දීලා. ඉතින් මේකේ හොඳම පාඩම අපිට ආදර්ශය දීලා තියෙන භාග්‍යවතුන් වහන්සේ. බලන්න දැන් කොසල් රජුර ඇවිල්ලා හැමදාම බුදුහාමුදුරුව එක්ක කතිකා කළත් බුදුහාමුදුරුව ඒ එයාගේ කුසලයට එහා යන්න එයාට බන කියන්න ගියේ නෑනේ. ඇයි කියන්න ගියේ නැත්තේ? එහෙම කියන්න ගියොත් මේ යකා තරහ වෙනවා. තරහ වුණොත් එහෙම මේ කොරණ අනිත් බණ ටිකක් කරගෙන යන්න හම්බෙන්නේ මේ මිනිස්සුන්ට නිවන් දකින්න මාර්ගය හරි දකින්න අවස්ථාව සලසල දැන්න බැරි වුණා. ඉතින් බුදු කෙනෙක් දැක්කේ නැද්ද මේ යකා අවබෝධ කරගන්නේ නැහැ, මේකින් පස්සේ අපාය යනවා, ඒ ඔක්කොම දැක්කා. දැක්කට ඉතින් කරන්න දෙයක් නැහැ. එහා ඒ මතය තුළම දැඩිව අල්ලගෙන ඉන්නවා නම් එයා එතනින් එහාට යමු කරන්න බෑ. ඒ නිසා සද්ධර්මයේ සතුරෙක් හැටියට දකිනවා අධර්මවාදී අපාය ගාමි පුජ්‍යලයා. සද්ධර්මයේ උතුම් දෙයක් හැටියට දකින්නේ යහපත් සංසාර පාරමී පුරපු උදවිය පමණයි. ඒකත් සීමාවක් තියෙනවා. ඒ කෙනාට යන්න පුළුවන්, ගමන් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහාට එයාට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඕනම කෙනෙක්ගේ මනසේ යම් ප්‍රමාණයක් තියෙනවා කුසලයේ වර්ධනය කරගන්න, එතනින් එහාට වර්ධනය කරන්න බෑ. ඒක තමයි හැටි. මාර්ගඵලවලට පත් වුණත් එච්චරයි. සමහර අය මාර්ගඵලයකට පළවෙනි එකට විතරයි, එතනින් එහාට යන්න බෑ. බුදුරුත් ඊට එහා කරදර කරේ නැහැ. ඒ තමන් කැමති මාර්ගඵලයේ සිටපු ආවි කියලා කටයුතු කළා. ඒ නිසා අපි මේ මිනිස්යන්ව නිවන් දක්වන්න යන ගමනේ මෙන්න මේ තියෙන ක්‍රමවේද අපි තේරුම් අරගෙන මිනිස්යෝ හැටියටත් ඔබත් තේරුම් ගන්න ඕන, අපිත් තේරුම් කරගන්න ඕන. එහෙම නැත්නම් අපි ධර්මයේ නුරුස්සන අයට ධර්මය දෙන්න ගිහිල්ලා ධර්මය දෙන්න යන අයට තැවීමට සිද්ධ වෙනවා. සමහර අයගේ දෘෂ්ටි තියෙනවා, ඒ දෘෂ්ටි වලට ගරු කරන්න ඕන. ඇයි? ඒ දෘෂ්ටි බිඳින්න හොඳ නැහැ. මොකද ඒ මිනිස්සු ඒ දෘෂ්ටි වලට ගරු කරනවා නම් අපි කොහොමද ගරු නොකරන්නේ? තමන්ම තමන්ගේ දෘෂ්ටි වලට තමන් ගරු කරනවා නම්, අත් නොහැර තමන් ඒ දෘෂ්ටි අල්ලගෙන ඉන්නවා නම්, අපිත් ඒ දෘෂ්ටි වලට ගරු කරනවා නම් අන්න ශ්‍රේෂ්ඨයි. දැන් ඔබ දෘෂ්ටියකට යම් ගරු කිරීමක් කරනවා නම් අපි අඳුන ගන්න ඕන ඔබේ දෘෂ්ටිය මොකද්ද කියලා. අපිත් ඔබට ඒ දෘෂ්ටියට ගරු කරනකොට ඔබ හිතන්නේ මොකද්ද? අන්න ආමඳුරු අපිට රෙස්පෙක්ට් කළා, ගරු කළා කියලා හිතනවා. තමන්ගේ දෘෂ්ටියට යමෙක් ගරු කරනවා නම් එයා හිතන්නේ අන්න අපිට ගරු කරනවා කියලා. තමන්ගේ දෘෂ්ටියට ගැහුවොත් හිතන්නේ අන්න අපිට ගැව්වා කියලා හිතනවා. සමහර අය දෘෂ්ටියක් කියන්නේ ඉතින් ධර්මයක් නැහැ. ඒගොල්ලන්ට පුළුවන්කම තියෙන්නේ ගැරහීම් පමණයි. ඒ කියන්නේ එක්තරා පුජ්‍යලෙක් හැංගිලා බලාගෙන ඉන්නෝ අරයා හොඳට චයිනීස් භාෂාව කතා කරනවාද කියලා. මොකද බලන්නේ දොර කවුලෙන් එබිලා හොරින් බලාගෙන ඉන්නවා අරයා චයිනීස් වලින් කතා කරන්නේ. එයාට හොඳට එයා චයිනීස් කතා කරනවද කියලා මම මේ බලන් ඉන්නේ කියලා කියනවා. අපි අහනවා මේ දොර කවුලෙන් එබිලා බලන් ඉන්න මිනිස්සෙයි ආ චයිනීස් දන්නවද? නෑ මන් දන්නෙත් නෑ. ඒක උඩ කොහොමද හොඳට කතා කරනවද කියලා චයිනීස් බලන් ඉන්නේ? ඔන්න ඔය වගේ තමයි මාර්ගඵල විවේචනය කරන චයිනිස් ගවේෂකයෝ. තේරුණාද? අනුන්ගේ මාර්ගඵලයේ හරි වැරද්ද කිය කියා දොරෙන් ඇවිල්ලා බලාගෙන ඉන්නවා. නිකන් තට්ටු කරලා ඇව්වා, ඔයා මාර්ගඵලයකට පත් වෙලා. අනේ නේ මන් නෑ. ඒ නිසා චයිනිස් භාෂාව විවේචනය කරන්න චයිනිස් හොඳට ඉගෙනගෙන ඉන්න, ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්න. තමන්ට ඊට වඩා හැකියාවක් තියෙනවා. ඒ වගේ මාර්ගඵල විවේචනයකට එන්න ඔබ අදිෂ්ඨාන කරන්න මේ හත් දවසෙන් පුළුවන්. මේ පොත්පතේ තියෙනවා හත් දවසෙන් පුළුවන්, දවසෙන් පුළුවන්, තුන් මාසෙන් පුළුවන්. හරි ලේසි දෙයක් නේ. සතර සතිපට්ඨාන දේශනාව දාලා තියෙනවා. හත් දවසක් මේක හරියට අනුගමනය කළොත් මොකද වෙන්නේ? ඕ මාර්ගඵලයකට හෝ අරිහත්ත්වයට පත් වෙන්න පුළුවන් කියලා. එහෙමනම් මම අදිෂ්ඨාන කරන්න ඕන, මම මේ පල්ලංකය, මම මේ ඉරියව්ව ලියන්නේ මාර්ගඵලයකට පත් වෙන තුරු කියලා. තමන්ගේ පන්සලේ කාමරේ තියෙන දොර වහගන්න පුළුවන්, තමන්ගේ ගෙදර දොර වහගන්න පුළුවන් නේද? නැගිටින්නේ මාර්ගඵලයක් ලබන තුරු කියලා අර භාවනාවල් ටික ඔක්කොම කරන්න තියෙන්නේ. එහෙම කරලා ඊට පස්සේ දොරෙන් එබිල බලාගෙන ඉන්න පුළුවන්. හරිය මාර්ගඵල හරියට කියනවද නැද්ද කියලා. මොකද මම මාර්ගඵල ලාභියෙක්, ඒ නිසා මම හොඳටම දන්නවා ආර්ය මාර්ගඵල තියෙනවද නැද්ද කියලා. වෙනතුන්ට කවදාවත් කියන්න කතාවක් කියන්න පුළුවන්. ඒක තමයි මාර්ගඵල ලාභියෙක් කවමදාකවත් එහෙම ගිහිල්ලා අනුගේ පිරිසුදු අපිරිසුදුකම් හොය හොයා ඉන්නේ නැහැ. ඒ දත්තට ආවත් කවදාවත් එයාට වෙලාවක් නැහැ මනුස්සයා. තේරුණා නේද? සාමාන්‍යයෙන් බොරුවක් කරන හිඟන්නෙකුට වුණත් නින්දා කරන්නේ, අපහාස කරන්නේ. ඒ මනුස්සයා ජීවත් වෙන්නේ මොනවා හරි කරන්න කියලා හිතාගෙන යනවා. දැන් මගේ ඉස්සරහට ආවොත් එහෙම අතක් නැති මනුස්සයෙක් හටියට අතක් හංගගෙන ෂර්ට් එකේ එක අතක් එළියට දාගෙන මේ මනුස්සයෙක් ආව කියලා හිතමුකෝ, ගියක් හරි ගන්න. මගේ මනුස්සර කවදාවත් නිකා කරන්නේ නැහැ. ඒ මනුස්සයා පොඩි උපායන් කරන්නේ ගියක් හරි ජීවත් වෙන්න කියලා අනුකම්පාවක්, මෛත්‍රයක් හට ගන්නවා. තේරෙනා නේද? එතකොට අනුකම්පාව මෛත්‍රිය නැත්තම් අර එළියට අතට අත එළියට ඇදලා අරගෙන ගාලා පන්නල යනවා. ඒකට පොඩ්ඩක් හිනා වෙනවා. ඒක තමන්ට දෙන්න පුළුවන් තරම් දෙයක් දෙනවා. නැත්තම් යනවා ඒ මනුස්සයා කියන පවුණු කියලා. එතකොට මේ ලෝකයේ හොඳට මේ සද්ධර්මයේ තුම්ම දේශනා කරන සාහිණ වහන්සේලාට පවා මේ නිග්‍රහ කරන, නින්දා කරන පිරිස අමු තිරිසන් පිරිසක්. අමු පෙරේත ලෝකයේ, අවීච මහා නරකයේ යන අපායගාමී මහා දුෂ්ට පිරිසක් කිසි වෙලාවක අහුවෙන්න එපා. එවැනි පෝස්ට් එකක්වත් ෂෙයා කරන්නවත් එපා. දැක්කොත් අන්ෆ්‍රෙන්ඩ් කරන්න. මහා සංඝයා, දැන් මේ අපිට වෙලාවක් නැහැ අනිත් අයට මේ විවේචනය කරන්න, නම් කියලා විවේචනය කරන්න, පහර දෙන්න, දුෂ්ට විදියට දේවල් කරන්න. මන්නම් කිසිම වෙබ්බඩකවත් තියාගන්න එපා කියලා තමයි කියන්නේ. එහෙම දුෂ්ට චරිත තියෙනවා නම් දේශපාලකයෙකුට හරි දුෂ්ට විදියට පහර දෙන අයට කැමති නෑ. ඇයි එහෙම දුෂ්ටාන්තයෙන් වැඩ කරන මිනිස්සු බවට පත් වෙන්නේ? එවැනි දුෂ්ට අය ෆ්‍රෙන්ඩ්ස්ලා වෙන්න ඕනේ, යාළු කරගන්න ඕනේ. යාළු වෙලා ඉන්න දෙන්නත් හොඳ නෑ. තමන්ගේ මේ ෆේස්බුක් වල හරි එහෙම නැත්නම් සමාජ ජාලා වෙබ් අඩවිකවත් තියාගන්න එපා. මොකද ඔබේ මිත්‍රයෝනේ, කල්යාණ මිත්‍රය වෙන්න ඕන, යහපත් අය වෙන්න ඕන. එහෙම නැත්නම් වැඩක් නැහැ. නිසා ආශ්‍රේ නිස්රේන් කපලා හරින්න ඕන. කිසි බයක් නැහැ. මොකද බුදු වදනක්නේ, අසේවනාච බාලානං බාලයෝ දුෂ්ටයෝ ආශ්‍රය කරන්න එපා, පණ්ඩිතානංච සේවන. ඒ අවසානේ පණ්ඩිතා සේවනය කරන්න ගියාම සිද්ධ වෙලා තියෙන තනියෙන් ඉන්න තමයි. දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද පණ්ඩිතයෝ නැහැ. ඒක බුදුහාමුදුරු දේශනා කරා බ්‍රහ්මයා වගේ ජීවිතයක් තමන් තනියෙන් ඉන්නේ කියලා. ඒ නිසා තමන්ට එක මිත්‍රයෙක් හරි ආශ්‍රය නිශ්‍රය කරනවා නම් කරන්න හොඳ මිත්‍රයෙක්, නැත්තම් අසේවනාච බාලාන. බාලයෝ ආශ්‍රය කරන්න එපා. ඔබ ගැඹුරෙන් යන්නත් පුළුවන් තමන්ගේ හිතට. ගන්නත් පුළුවන්. තමන්ගේ හිතේ බාලයා ඉන්නවා. කවුද තමන්ගේ හිතේ බාලයා ආශ්‍රය කරන? තමන්ගේ හිතේ ලෝභ ද්වේෂ මොහ තමන් ආශ්‍රය කරනවා නම් ඒකත් බාලාශ්‍රයක් තමයි පින්නවත්. තේරුණාද? තමන්ගේ හිතේ බාලය තමන් ආශ්‍රය කරනවා නම්, තමන්ගේ අකුසල චිත්තය තමන් ආශ්‍රය කරනවා නම්, තමන් අන්තගාමී දෘෂ්ටි ආශ්‍රය කරනවා නම්, තමන් ලෝභ ද්වේෂ මෝහවල අන්තයට යනවා නම්, ඒකත් බාලාශ්‍රයක් තමයි. අසේවනාච පණ්ඩිතානංච සේවන, තමා තුළ කුසල ධර්ම වඩලා ගන්නවා නම්, අලෝභ අද්වේෂ අමෝහ කියන ඒවා වඩා ගන්නවා නම්, අන්න ඒකට කියනවා පණ්ඩිතානංච සේවන කියලා. තමාගේ හිත තුලත් ඔන්න පුළුවන් තමන්ට පණ්ඩිතයා ශ්‍රවණය කරන්න, බාලයා සේවනය කරන්න පුළුවන්, ඒ වගේ ප්‍රහාණය කරන්නත් පුළුවන්. එහෙනම් තමන්ගේ තමයි වගකීම, තමන්ගේ තමයි සැලකිල්ල තියෙන්නේ. ඇයි මේ දේවල් ඔක්කොම කරන්නේ? මෙලව සැනසීම පිණිස, මෙලව යහපත පිණිස, ඊළඟට පරලොව යහපත පිණිස. සතර අපාය ඉක්මවපු කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේගේ සමයේදී කවුරු හරි කෙනෙක් මුණ ගැහුණාම, හා කොහොමද ඔබ සතර අපාය ඉක්මවපු කෙනෙක්ද? එහෙමයි අහන්නේ. සමහරවදගේ කලකිරීමෙන් කියනොත් මම තවම නැහැ. උත්සාහ කරනවා, ළඟදි පැවිදි වුණේ කියලා කියනවා. සමහර අයගෙන් අහුවාම කියනවා, ඔව් මම සතර අපාය ඉක්මවපු කෙනෙක්. හා හොඳයි කල්යාණ මිත්‍රයාණන් වහන්ස, හොඳයි ආර්ය ශ්‍රාවකයන් වහන්ස, දැකීම සතුට, වහන්සේලා අසුරු කිරීම මුණ ගැහීම සතුට කියලා කියනවා. ඉතින් ඒ නිසා ඉදිරියේදී අපි පුරුදු වෙමු, හම්බෙන කෙනාගෙන් කල්යාණ මේ අහමු සතර අපාය ඉක්මවපු කෙනෙක්ද කියලා අහමු. ඉක්මවපු කෙනෙක්ද කියලා අහලා, නෑ තාම මම ඉක්මවපු කෙනෙක් නෙමෙයි කියලා කිව්වොත්, ආ උඹත් ඉතින් මං වගේ කෙනෙක් නේ, හොඳ මචං කෙනෙක් කොහොමද පං කියලා කියන්න ඕන. නිකං හරි කිව්වොත් මම සතර අපාය ඉක්මවපු කෙනෙක් කියලා, පොල්ලක් අරන් ගහන්න ඕන, දුවනකම් ගහන්න ඕන, මොකද මං වගේ නෑනේ කියලා ගහන්න ඕන. අන්න ඒ ක්‍රමේ තමයි දැනට තියෙන්නේ. ඒ නිසා අනාගතයේදී ඕක අනිත් පැත්තට පෙරලිලා සතර අපාය ඉක්මවපු නෙමෙයි කිව්වොත් එහෙම පලිබෝධනාස ඝනතුරු සහිතයි ප්‍රවේදමෙන් පරිහරණය කරන්න කියන වගේ මිනිස්සු කොයි වෙලාවෙ විස බීජයක් වෙයිද දන්නේ නැහැ, දස්ත කරයිද දන්නේ නැහැ, සරපේක් වෙයිද දන්නේ නැහැ, බෝම්බයක් වගේ වෙයි, හරියට ගෑස් ටැංකියක් ළඟින් යනවා වගේ හරි භයංකාරව ආශ්‍රය කරන්න ඕන කියලා කල්පනා කරගන්න. යමෙක් කිව්වොත් මම සතර අපාය ඉක්මවපු කෙනෙක් කිව්වොත්, හොඳ කල්යාණ මිත්‍රයෙක් හැටියට ආශ්‍රය නිශ්‍රය කරන්න, තමන්ගේ ගේ දොර හොඳට විවෘත කරලා තියන්න. මොකද මේ මනුස්සයා ගේ දොර කොයිබට ගියත් මොන කාමරේට ගියත් කිසි දෙයක් හොරකම් කරා යන එකක් නැහැ, අයිතක් අනර්ථයක් කරන එකක් නැහැ. තමන්ගේ බෑග් එකකින් හරි ගියක් හරි හොරකම් කරගන්න එකක් නැහැ, ගියක් හරි බෑග් එකට හරි දාවි. තේරුණා නේද? එනිසා ඉදිරියේදී අපිට සතර අපාය ඉක්මවපු කෙනෙක්ද කියලා අහලා ආශ්‍රය නිශ්‍රය කරන්න. මේක වැඩේ කියන්නේ බොරුවට කියනෝනේ මේ අකු සතර අපාය ඉක්මවල ඉන්නේ කියලා. මේ හොඳම සතර අපායේ ඉන්න මිනිස්සු කියනවා සතර අපාය ඉක්මවල ඉන්නේ කියලා. එතකොට එතෙන්දී අපි සැලකිලිමත් වෙන්න ඕන. අපි සතර අපාය ඉක්මවල ඉන්නවා නම් පරීක්ෂාවෙන් අඳුන ගන්න. පරීක්ෂාවෙන් අඳුන ගන්න. හැබැයි තමන් සතර අපාය ඉක්මෝල ඉන්න ඕනේ ඒ ටෙස්ට් එක කරන්න. ඒ හේතුව සතර අපාය ඉක්මෝලට නැතුව ටෙස්ට් කරන්න යන්න එපා. එතකොට අර චයිනීස් නොදන්නාගෙන චයිනීස් භාෂාව මේ විවේචනය කළා වගේ වෙනවා. ඒ නිසා තමන් ඉස්සල්ලා දැනගෙන ඉන්න. මේ ටික කාලයයි තියෙන පිටුනේ මේ සම්බුද්ධ ශාසනය තියෙන ටික කාලයයි, මේ විශේෂයෙන් ශ්‍රී ලාංකික බෞද්ධ නාමයේ තියෙන ටික කාලයයි. ඒක අමාරයි හිතාගෙන හිටියද, දැන් මේ අර පොපියුලේෂන් එක අනුව අනිවාර්යෙන් 2050ට යනකොට බෞද්ධ කියන රාජ්‍ය තන්ත්‍රයේ සහය තියෙන තත්ත්වේ නැති වෙලා යනවා. මේ ඉන්න වයසක උන්දල ටික මලාට පස්සේ, හාමුදුරුවන්ට බැන බැන ධර්මයට බැන බැන ඉන්න සෙට් එක මලාට පස්සේ ජාතියක් නැති වෙලා යනවා. උන් ටික විතරයි බැන බැන හරි ඉන්නේ එච්චරයි. ඉතින් ඒ නිසා මේ අප්‍රමාදේන සම්පාදේත. මේ විහෙර විහාර තියෙන්නේ තව ටික කාලයයි, චෛත්‍ය බෝධි තියෙන්නේ ටික කාලයයි. ඒ නිසා අප්‍රමාදීව ආයෝව ඉතින් ඩෝසර් කරලා දැම්මට පස්සේ ඉතින් අර ඩෝසර් කරපු තැන් අර අර මේ 900 ගණන් වල ඉඳලා අපි දැකලා තියෙනවානේ 800 ගණන් වල රුවන්වැලි සෑය තිබුණේ කොහොමද කියලා නේ, නිකන් කන්දක්. දැන් ඒ ලස්සන්ට තියෙන අපිට හිතෙන්නේ ඒ කාලේ ඉඳලම ඔහොම තියෙන්නේ නැති කියලා. ඔහොම තිබුණේ නැහැ. ඔය හදලා දහසක් මිනිස්සුන්ගේ කෝටියක් මිනිස්සුන්ගේ වෙරවීරියෙන් උත්සාහයෙන් හදපු ඒවත්. ඉතින් එහෙම විනාශ වෙනවා මේ දේවල්. ඒ නිසා අප්‍රමාදී වෙන්න පුළුවන් තරමේ ගොළු බෙල්ලෙක් වගේ හරි ඉස්සරහට ඇදෙන්න, ඉබ්බෙක් වගේ හරි ඉස්සරහට යන්න. ඒ කියන්නේ හිමින් හිමින් හරි යන්න. ඒකට කරන්න තියෙන සද්ධර්මය අහන්න. සද්ධර්මේ නිකන් හරි අහන්න කියලා තමයි අපි කියන්නේ. නිකන් හරි අහනකොට අර අකුසල සිතුවිලි එන්න තියෙන වේගය අඩු වෙනවා. දහසක් ධර්ම කරුණු අහගෙන ඉන්නකොට එක ධර්ම කරුණක් හරි තමාම පුබුදවන ධර්මයෙන් අවදි කරනවා. නොයසු ධර්ම කරුණක් අහන්න ලැබෙනවා. අහපු ධර්ම කරුණක් තව ආලෝකවත් වෙනවා. ඒකනේ ධර්මශ්‍රවණේ ආනිසංස පින්නතුන් අහලා තියෙනවනේ. ඒ නිසා පින්නතුන් ධර්මශ්‍රවණේ කරන් එවිට ඉබේටම යෝනිසෝ මනසිකාරයකට වැටෙනවා. ඉබේටම සමහර සත්‍යයන් Tamanට වැටෙනකොට Tamanට ඒ සත්‍ය පිටුපාල යන බැරි සත්‍යයක් ඇති වෙනවා. සත්පුරුෂ හිතක් නම්. එතකොට එහෙම සත්පුරුෂ හිතක් බවට පත් වෙනකොට ආන්න ඒතු දවසින් දවස සතර අපායන් වලින් දවසින් දවස නිදහස් වෙනවා ක්‍රමානුකූලව. මනුස්සයා උඩින් ගුඩ් මෝර්නින් කියාගෙන හිටියට, ආචාර ධර්මයෝ මේව කියාගෙන හිටියට, වැඳගෙන පුදාගෙන හිටියට, හිත් යට තියෙන දේවල් නේ මහ පුදුම. හිත් යට තියෙන දේවල්, හිත් යට දෙන දේවල් තමනුත් බොහොම යටට මේක පාගල දාලා තියාගෙන ඉන්නවා. පේන්නේ නැහැ කියලා හිතාගෙන. හොඳට බුදුවරුන්ට පේනවා, හොඳට දෙවිවරුන්ට පේනවා, හොඳට ආර්ය ධර්මයක් මේ ප්‍රකට කරපු කෙනෙකුට පේනවා. ආර්ය යටි සිතේ තියෙන ඝන අඩියේ තියෙන ඝන කොන්ක්‍රීට් තට්ටු, කළු ගල් තට්ටු වගේ ඝන තට්ටු පේනවා. සක්කාය දිට්ඨික ඝනත්වය. ඒකට තමයි මම කියලා කියන්නේ. මම බණ අහනවා, මම බණ පිළිපදිනවා, මම සිල් ගන්නවා, මම දන් දෙනවා, මම දන් දෙනවා. මම ජීවත් වෙනවා, මම මැරෙනවා. මම මැරුණට පස්සේ සමහර මිනිස්සු නම් මගේ සොහොනත් මේ විදිහට කරන්න ඕන කියලා සමහර අය කියලා දෙනවා. එනනේ ඒක පලාතක මිනිස්සෙක් හිටියා. ඒ මිනිස්සයා මිනිසුත් එක්කට වඩා ඔක්කොටම නිකන් වඩා ඉහළින් හිටියේ, උද්දච්චකමකින් හිටියේ. ඒ මිනිස්සයා කිව්වා මිනිස්සු ලවා මගේ වලහාරවන්න එපා. වලහාරවන්න ඕන ඩෝසරේකින්. ඉතින් ඩෝසරේ ලවන්නේ මිනිස්සෙක්නේ. ඒ කියන්නේ ඩෝසරේකින් වලහාරවන්න ඕන. කොහොමද අවසාන කැවිදි පත්‍රේ තියෙන්නේ හැමයි. මෙච්චර භූමි භාගයක් එයාගේ සොහොනට වෙන් කරන්න ඕන. ඒ සොහොන මෙච්චර උසට කළු ගලෙන් නෙලන්න ඕන. මේ දරුවෝ මේ විදිහට කරලා තියෙනවා. ඒ අවසාන කැමැති පත්‍රේ මලාට පස්සෙත් මම හිතන්නේ මිනිහ සොහොන ළඟම ඉන්නවද දන්නේ නැහැ. මොකද හේතුව සොහොන ඔච්චර ලොකුවට සහ හැඩයට ඕන කියලා කියනවා. මේ කාලේ ආවුණා නම් එහෙම මේ මුදලනේ මාත්‍යා. ඒ මොකුත් නැහැ, කොරෝනා ඇදුණ නම් shopping bag එකේ තමයි යන්න වෙන්නේ. මිනිස්සුන්ගේ මමත්වයේ සිඳලන්න ලීසින් ඉඩ දෙන්නේ මායයා. ඒකට වග කී යුත්තේ මිනිස්සු නෙමෙයි මායයා, මාර බන්ධනය. ඉතින් මේ සසර සැරි සරල ගැටිලා පැවතිලා තමයි මේකේ තියෙන තත්ත්වය තේරුම් ගන්න. ඉතින් සංසාරයට කවදක හරි අපි වැටුණා. වැටිච්ච දවසේ ඉඳලා මේ සංසාරේ සැරිසරනවා, සංසාර සැරිසරල සැරිසරල ඉතින් ආයි නික්මෙන්න හිතන කාලෙක ස්වභාව ධර්මයෙන්ම බුදු පසේ බුදු මහරහත් බලන්න පසේ බුදු කියන කට්ටියකුත් ඉන්නවා මහරහත් බවට පත් වෙනවා කියලා කියනවා. ඒ ඇත්ත ස්වභාවයෙන්ම ඒ උත්තරීතරත්වයට පත් වෙලා මේ ලෝකෙන් සමවර්ගන යන පිරිසකුත් ඉන්නවා. ඒක මේ ඒක බලනකොට මේ නිවන විශ්ව ස්වභාවයක්. තේරෙනවා නේද? විශ්ව ස්වභාවයක්. මොකද මේ විඥාන ධාතුව කොතනින් හරි හැදෙනවා නම් කොතනින් කොයිකින් හරි පවතිනවා නම් ඒකේ විනාශයකුත් පවතින්න ඕනේ. හැම දෙයකම හට ගන්නවා, හැම දෙයකම අවසන් වෙනවා. හැම දෙයකම හට ගන්නවා, හැම දෙයකම අවසන් වෙනවා. දැන් අපි බලන සතර අපායේ මිදෙන්න ඕන. එතන තියෙන්නේ මමත්වය. දිව්‍ය ලෝකේ යන්න ඕන. හොඳයි, නමුත් මමත්වය. ඊළඟට නිවන් දකින්න ඕන. එතන තියෙන්නේ මමත්වය. හැබැයි ඒක ගන්න කමක් නැහැ. නිවන් දකින්න ඕන කියන මමත්වය ගන්න. ගන්නත් හරි. ඒක හරියට ගන්න ඕන මේ විදියට. ගේ අතු ගන්න කොස්සක් ගන්නවනේ. එතකොට කොස්ස අතේ තියන් ඉන්න කියලා දවසේම ගන්නේ නෑ. අතු ගාලා අවහාර වෙච්ච ගමම, අහවර වෙච්ච ගමම කොස්ස පැත්තකින් තියෙනවා. හරිනේ? එතකොට ගඟ තරණය කරන්න ඔරුවක් ගන්නවා, බෝට්ටුවක් ගන්නවා. දැන් බෝට්ටුවේ ඉන්නද හැමදාම? නෑ, ගඟ ඉවුර තරණය කරපු සැරින් බෝට්ටුව අතහරින. දැන් ඒක නෙමෙයි බුදුහාමුදුරුව පහුරක් හැටියට පෙන්වන්නේ මේ ධර්මය. අන්න එහෙම ගන්න වෙනත් නේ. නිවන් දකින්නත් මමත්වයේ තියෙනවා. මමත්වයේ තමයි නිවන් දකින්න යන්නේ. බණ අහන්නේ මමත්වයේ තමයි. ඒක ගන්න. ඒකත් අතාරින්න එපා මෙගොඩ ඉඳන්ම. නැත්තම් කක මැද ඉඳන් අතාරින්න එපා ඔරුව. ගඟේ ගඟට වැටෙනවා. මමත්වයේ ගන්න. මේක අහවර වෙනවත් එක්ක මේක අහවර වෙනවා. තේරුම් අරගෙන ගන්න ඕන. මම මේ නිවන් දකින්න මමත්වයේ ගන්නෙ මම මේක අත්හරින්න. තමන්ට ධර්මය නම් ඕන තරම් උපහැරන උදාහරණ වලින් ධම්මපදයේ බැලුවත් ත්‍රිපිටකයේ ධර්මයේ බැලුවත් සතර සතිපට්ඨානෙ බැලුවත් ඔය හැම තැනම ධර්මයේ තියෙනවා. ධම්මපද හැම ගාථාවකින්ම සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් නිවන් දකපු උත්තමයෝ ඉන්නවා. මාර්ගයට හරිපත් වෙලා තියෙනවා. හැම ගාථාවක් හැම ගාථාවකම නිවන් දකින්න පුළුවන් දොරටු විවර කරලා තියෙනවා. හැම ගාථාවකම දොරටු විවර කරනවා නිවන් දොර. නමුත් අපි ඒ පදවලින්, අර්ථවලින්, සංකල්පවලින් සීමා වෙනවා. නමුත් බුදු කෙනෙක් ලෝකේ ධර්මයේ දේශනා කරේ පද, සංකල්ප, දෘෂ්ටි ඉක්මවපු දහමක්. නමුත් අපේ ඇත්තු දන්නේ නැහැ ඒ පද වලින් පද ඉක්මවන ක්‍රමය. ධම්මපද ගාථා පදය කියවලා ඒ පදය තුලින් ඒ පදේ ඉක්මවන හැටි දන්නේ නැහැ. පදේට සීමා වෙනවා. පදේට නටනවා. මොකද හේතුව මමත්වයෙන්ම බලන නිසා මමත්වයෙන් එහාට පේන්නේ නැහැ පින්නතුනේ. මමත්වයෙන් බැලුවොත් මමත්වෙන් එහාට පේන්නේ නැහැ. එයාගේ දෘෂ්ටියෙන් බලද්දි එහෙම තමයි. දැන් මම දන්න සමහර අය මුස්ලිම් රටවල් තියෙනවා. ඒ රටවල් වලට එහෙම අපි ගියාම සමහර මිනිස්සු නිකන් දත් මිටි කකා දිහා බලනවා. මං ඒ මිනිස්සයට කරපු වැරද්ද මොකද්ද? මම මිනිස්සයට කිසිම වැරද්දක් කළා දෙනවද? නැහැ. එයාගේ ඔළුවට දැම්මා මෙන්න මේ හැඩේ කට්ටිය, මේ විදියේ කට්ටිය, මෙහෙම නපුරුයි හැරි මොකක් හරි කියලා දැම්මා. දැවට පස්සේ අර බුදු පිළිමේ දිහා මේ සිවුර දිහා අධ්‍යාත්මික ටිකාකාමීව බලන්න පුරුදු වෙනවා. ඒ වගේ තමයි අපේ බෞද්ධයෝ කරේ. සමහර හාමුදුරුවෝ අර මේ දානු දැඩි දෘෂ්ටියක් ආවල් කණ්ඩායම වන්න ධර්ම විකෘති කරනවා. බලනකොට මේ මොනවා හරි මහන්සියලා ධර්මයක් කියන බණක් කියන හාමුදුරුවෝ මේ මොකක්වත් බණක් කියන්නේ නැති මේ පැත්තකට වෙලා ඉන්න උන්වහන්සේලා ඇවිල්ලා මේක පාට විවේචනය කරනවා මේ බණ කියන ස්වාමීන් වහන්සේලාට. ඉතින් සමහර මෝඩ අම්මණ්ඩිලා අහුවෙනවා ඔහුට. සමහර අය තවත් ශක්තිමත්ව දහම් ගමන යනවා. ඒක මහපුතු මාර බලවේගයක් කියන්නේ හිතෙන්නේ ඒකමයි. මේ යමක් සේවයක් කරන වික්ෂුවකටමයි පහර දෙන්නේ. ඒක මහා මාර බලවේගයක්, මාර ආවේශයක් වෙනවත් නෑ. මාරේ ආවේශ වෙනවා. සෝවාන් මාර්ගඵලලාභී ආනන්ද හාමුදුරුවන්ට ආවේශ වුණා නම් මාරයා මේ පුතජන මිනිසුන්ට ආවේශ වෙන්නේ නැහැ කියලා හිතෙන්නේ නෑනේ. හිතෙන් බැරි කමක් නැහැ පින්නතුන. මාර ආවේශ වෙනවා. මොන කෙනෙකුට මාර ආවේශ වෙන්න පුළුවන්? දැන් මේ ඉන්න ඔය පින්නතුන්ට හිතන ඔය අපිට නම් මාර ආවේශ වෙන්නේ නැහැ කියලාද? මාර ආවේශ වෙන්න පුළුවන්. බැරි කමක් නැහැ. ඒකයි මම ඔය ඇත්තන්ට ඉක්මන් ඉක්මන නිවන් දකින්න බණ කියන්නේ නැතුව මේ බොහොම හිමින් සැරේ ටික ටික අනුභව කිරියා අනුභව ප්‍රතිපදා හැටියට හිමින් යන්න කියලා දෙන්නේ තමන්ගේ වේගය හැටියට. මේක ඕක ඔයිට වඩා ඉක්මන් කරන්න ගියොත් එහෙම මාරය අවශ්‍ය වෙනවා. තමන්ගේ වැඩක් තමන් ඉක්මන් කරගන්න එක. ඔයිට වඩා ඉක්මන් කරන්න ගියොත් අපිට ඉක්මන් කරන්න අපි දන්නේ නැත ඔය උන්නාන්සේගේ හැටි. ඒක උපන්න සාධිකේ ඉඳලා බලනවා. බල්ලා මොකක් කරේ එයා කළා අපිට ගල් ගෙඩියක් පෙල්ලන්න තමයි බලන්නේ. ඒ නිසා ඊට මෙහෙට වැඩි හොඳයි ඕම ඉනි යන්න දෙනවා. ඒ හැටි. ඉතින් මේ රටේ ධර්මයක් දෙන්න හදනකොට මේ ධර්මය දෙදිසේ විවේචනය ලක් කළාම මේ වික්ෂුන් වහන්සේලා ධර්මයේ ඇත්ත රසෙම කියන එක නතර කරනවා. නතර කළා උන්වහන්සේලා වැව් හදනවා, ගෝිතෙන් කරනවා, මේ ඉස්පිරිතාල හදනවා, මොකක් හරි ළමා මහලු නිවාසයක් පවත්වාගෙන යනවා. ඒ වගේ එකක් මොකක් හරි එකක් හදාගන්න ජීවත් වෙන මේ මොඩර්න් බණ කියලා වැඩක් තියෙනවා. මන කියන මිනිස්සෙක් ඇත්ත වශයෙන්ම හොයාගන්න හරි අමාරුයි වෙනද. සද්ධර්මය කියන තරම් මිනිස්සෙක් හොයාගන්න හරි අමාරුයි. මොකද ඔක්කොම සද්ධර්ම විරෝධී. මිනිස්සු බුදුන් වඳින්නේ මේ භෞතික සම්පත් බලාපොරොත්තුවේ. දෙයියෝ වඳින්නේ දෙයියන්ට ආදරෙන් නෙමෙයි. කතරගම දෙයියන්ට ආදරෙන් වඳින මිනිස්සෙක් හොයාගන්න බලන්න නෑ. බුදුන් වඳින අයගෙන් බුදුහාමුදුරුවන්ට ආදරෙන් බුදුන් වඳින කෙනෙක් හොයන්න බලන්න. ඒ කඩවලවල බිස්නස් කාර්ය බුදුන් වඳින්නේ බුදුහාමුදුරන්ට ආදරෙන්ද? ඉස්සෙල් සැදීන්නේ කියලා. ඉතින් අපිට හොයාගන්න නෑ පින්නොතනේ. හරි අඩුයි. බුදුන් වඳින කෙනෙක් බුදුහාමුදුරන්ට ආදරේ, දෙයියෝ වඳින කෙනෙක් දෙයියන්ට ආදරේ. දැන් අපි හිතුව ජේසුස් වහන්සේ වඳින්නේ ජේසුස් වහන්සේට ආදරෙන්ද බලන්න. ජේසුස් වහන්සේ මේ ඇන ගහලා ඉන්නවා. මේ යක කාර් ඉල්ලනෝ, බස් ඉල්ලනෝ, එහෙම නැත්නම් බඩේ ගැක්කම සනීප කරලා ඉල්ලනවා. මේ තමන්ගේ වැඩ කරලා ඉල්ලනවා. කසාදේ හොඳ ඩිෂ්ට කරලා දෙන්න ඉල්ලනවා. මගේ පුතා බේරලා දෙන්න කියලා කියනවා. ජේසුස් වහන්සේ කුරුසේ ඉන්නවා. ඉතින් දෙයියන් වහන්සේට ආදරෙන් දෙයියෝ වඳින්නේ නැහැ මිනිස්සු. ඈ බුදුහාමුදුරන්ට ආදරෙන් බුදුන් වඳින්නේ නැහැ මිනිස්සු. දෙයියන්ට ආදරෙන් දෙයියෝ ඇඳලා නැහැ මිනිස්සු. ඔක්කොම තමන්ගේ හිත පිණිස කියලා තමයි කටයුතු කරන්නේ. ඒ ගියපු රිද්මේ ගිහිල්ලා නිවන් දකින්නෙත් තමන්ට ආදරේ. ඒක මංගොඩ දාගන්න. දුකක් ඇති වුණ නැත්නම් පන්සලක් හොයන්නෙත් නැහැ, බණක් අහන්නෙත් නැහැ. ඒක නෑත්ත. ඒක නෑ කියන්නේ. ඒක ලෝක ධර්මතාවයක්. මොකද අපි වුණත් එහෙමයි. අපිටත් කසෙන් ගහපු වගේ සමාජයෙන් මනසෙන් පීඩනයක් මොකද්ද දැනෙච්ච නිසා තමයි අපිත් නිවනක් කියන්නේ. ඒක බොරු කියන්න ඕනේ. අපිටත් මේ සමාජය තුළ යම්කිසි පිළිකුලක් ඇති වෙච්ච නිසා එහෙම නැත්නම් දුකක් හැටගත්ත නිසා තමයි අපිත් මේ නිවන ධර්මෙ හිව්වේ. ඔබත් එහෙමයි. ඔබටත් කොහෙන් හරි කසපාරක් වදින්නේ නැත්නම් ඔබත් මේ ඉන්නේ උදර කාල බීලා ඔබ සන්තෝෂයෙන් මේ මාන උද්දච්ච අවිද්‍යා ටික පතුරවාගෙන ඉන්නවා. කොහෙන් හරි කසපාරක් වැදුනා. වියෝ දුකක් සංවේග දුකක් පහළ වුණා. ඒ පහළ වෙච්ච නිසා අහන්න බලන්න. නැත්තම් අහන්න. දුක දකින්නේ ඥානවන්තයෝ. දුක්ඛ සමුදය දකින්නේ ඥානවන්තයෝ. දුක්ඛ නිරෝධය දකින්නේ ඥානවන්තයෝ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ගමන් කරන්නේ ඥානවන්තයෝ. ඥානවන්තයෝ කියලා කියන පිරිස පිනතුනේ හොඳ අවදියකින් කල්පනාවකින් ජීවිතය දිහා බලන අය කියන එකයි. දැන් අපි ප්‍රශ්නයක් අහමු. ප්‍රශ්නයක් අහුවම අපිට කියන්න පුළුවන් මේ මිනිස්සේ ඥානවන්තයෙක්ද නැද්ද කියලා. ප්‍රශ්නයක් ඇහුවාම සැබෑ ඥානවන්තයෙක් එකපාරට උත්තරයක් දෙන්නේ නැහැ. ඒකට හේතුව ඉස්සෙල්ලම පොඩි සමවැදීමකට කල්පනාවකට පාත්‍ර කරනෝ ඒ ප්‍රශ්නය. එහෙම කළා ගැඹුරු කල්පනාවකට ගිහිල්ලා ඇවිල්ලා තමයි මේ මිනිස්සයා උත්තරේ දෙන්නේ. දැන් ගෙදරට ඇවිල්ලා එකපාරට අහනවා මේ මේ අපිට මේ හාල් කිලෝ එකක් ගන්න පුළුවන්ද කියලා අහුවාම දෙන්න නෙවෙයි නම් අපි ඉන්නේ දොරකොට ඉඳන්ම කියන්නේ මොකද්ද? නෑ නෑ හාල් නෑ ඉවර නෑ මේ අපිටත් නැතුව ඉන්නේ කියලා කියනවා. නේද? මොනවාරි නැත්තම් ණය මුදලක් කියලා ගන්න ආවේ අනේ නෑ අතපාඩ නෑ ගේ හරියේ නෑ කියලා එවලිම ඒවලිම ගහලා එළියෙන් අයින් කරලා දානවා. නමුත් සැබෑ මිනිස්සයා නම් මොකද කරන්නේ? ඉස්සෙල්ලා ගෙට ගිහිල්ලා බලලා තත්ත්වය කොහොමද කියලා බලලා කල්පනා කරලා තමයි එළියට ඇවිල්ලා කියන්නේ මේකයි කියලා. දැන් සමහර අය රවට්ටන්නත් ඒක කරන වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය එක මිම්මක් තමයි. ඒක හැම විටම නොගැලපෙන්නත් පුළුවන්. එක මිම්මක් තමයි. ඒ මිනිස්සයා ටිකක් ඒක ගැන ගැඹුරින් හිතලා තමයි උත්තරයක් දන්නේ. දැන් අපිත් ධර්මයෙන් ප්‍රශ්නයක් අහනවා. මේ ඩොක් ගාලා උත්තරයක් දෙනවා. දීලා අපි අහනවා ඒ උත්තරේ ඔබ පිළිගන්නවද? ඒ උත්තරේ ඔබට හිතෙනවද හරි කියලා? දන්නේ නැහැ. එන උත්තරේ දැම්මේ නිකන් කිකිලි බිත්තර දානවා වගේ. ඩොක් ගාලා. නැහැ කිකිලි බිත්තර දානවා වගේ තමයි සමහර අයගේ උත්තර. ඒ නිසා උත්තරයක් එහෙම දෙන්න එපා. උත්තරයක් එහෙම දෙන්නපා. උත්තරය බොහොම ගැඹුරින් හිතලා ගන්න උත්සාහ කරා. ධර්මයේ පිළිබඳ උත්තරත් එහෙම. දැන් බලන්න අපේ ස්වාමීන් වහන්සේලා ගත්තාම ඇත්තටම සෝවාන් ඵලයෙන් පටන් ගන්න අරිහත් මාර්ගයෙන් ඵලයෙන් අවසන් කරනවා අගනිට්ටා බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා එන්නේ දන්නවා වගේ. ඒ කියන්නේ පොත ඇරෙන්න අර අජීවී පොත ඇරෙන්න සාක්ෂියක් තමයි ළඟ මොකවත් නැහැ. අර මේ දණ්ඩනේ නීතියෙන් බය කරලා දෙන්නේ මේ පොතට ගරු කරපිය කියලා. දැන් හරියට අර වෙන මිත්‍යා දෘෂ්ටික ආගම් ගණේටම මේ පොත ධර්මයක් ගේන්න හදන්නේ. ඒ කියන්නේ බලහත්කාරය පමුණුවලා මේ පොත පිළිගන්නේ මීට එහා පොඩක් කතා නොකරපන් කියලා බලහත්කාරය පමුණුවන් හදන්නේ. ඒ කියන්නේ එහෙනම් ත්‍රිපිටකය ඇතුලේ මිත්‍යා දෘෂ්ටිය දෙන්නේ. බලහත්කාරයක් පැමිණෙව්වොත් එදන් තියෙන මිත්‍යා දෘෂ්ටිය. එතකොට ඒකේ වටිනාකමක් හටගන්නේ. ඒ වටිනාකමක් හටගන්නේ ඒක ලස්සනට කැටයම් කරන්න ඕන. දැන් තීන්ද බාල්ද ටිකක් තිබුණොත් ඒකේ වටිනාකමක් හටගන්නේ. ඒක වටිනාකම හටගන්නේ ඒකෙන් අඳින සිතුවමෙන්. නිකම්ම නිකන් ඔහම ගල් කෑල්ලක් තිබුණට වටිනාකමක් හටගන්නේ නැහැ. ඒක වටිනාකම හටගන්නේ ඒක කැටයම් කරන ආකාරයේ. ඔහේ පළතුරු ඔවා තිබ්බට කැලේ වටිනාකමක් හටගන්නේ. ඒවා මනාකොට ආහාරයකට පිළියල කිරීමෙන් තමයි ඒවා තුල වටිනාකමක් හටගන්නේ. එතකොට සාකච්ඡා කළා අවබෝධ කරගන්න ඕන, ගවේෂණය කළා අවබෝධ කරගන්න ඕන, ධර්මය අවබෝධ කරගැනීමේ සිතුවිල්ලෙන් විපක්ෂවත් ධර්මය බැලිය යුතුයි. පක්ෂවම බලන්න හොඳ නෑ ධර්මය. විපක්ෂවත් බලන්න ඕන. එතකොට තමයි හරිම උත්තරේ ගන්න පුළුවන්. ඒකට බුදුහාමුදුරුව අවසර දීලා තියෙනවා ධර්ම ගෞරවයෙන් විපක්ෂව බැලීමිනුත් වරදක් නැත. තේරුණා නේද? දැන් මං බල්ලා තියෙනවා මේ දළදා මාලිගාවේ පෙරහැර තියෙනවා. පෙරහැරේ දේවදන නිලමිතුමා දාලා තියෙනවා වෙනම පිරිසක් දාලා තියෙනවා. මොකටද? පක්ෂව බලන්න නෙමෙයි විපක්ෂව බලන්න. ඒ කියන්නේ පෙරහැරේ ඔබ දකින අඩුපාඩුකම් කියන්නේ. ඉතින් බලන ලෝකේ තියෙන හොඳම සංවිධානාත්මක ක්‍රියාවලියක් හැටියට තමයි අපිට ඒක දකින්න බලන්න. පෙරහැරේ ඔබ අඩුපාඩුකම් බලන්න ඕන. නහවදන ආවල් ක්‍රියාවලිය තිබුණා, ආවල් ආවල් දෝෂ තිබුණා, ආවල් දේවල් තිබුණා කියලා මේගොල්ලෝ බලලා කියන්න ඕන අඩුපාඩුකම්ම කියන්න. ඉතින් රටගත් රාජනායකයෙකුත් දානවා නම් මේකේ අඩුපාඩුකම්ම බලලා කියන්න කට්ටිය සාධාරණ වෙන්න ඕන, අපි යුක්තිකාර්ථ වෙන්න ඕන, තර්කානුකූල වෙන්න ඕන, යථාර්ථවාදී වෙන්න ඕන, ගොඩක් ලොකු දැනුමක් තියෙන්නත් ඕන. ඒක යම්කිසි විශාරද දැනුමක් තියෙන පුද්ගලයෙක් ඒ සම්බන්ධයෙන් විය යුතුයි. නැත්නම් ඒ මනසේ කොහොමද අඩුපාඩු බලන්නේ? නැත්නම් අපිට ජනතාවගෙන් අඩුපාඩු අහලා දැනගන්නත් පුළුවන්. ඒකත් හරි වැදගත් කාරණයක්. එහෙමනම් අපි විපක්ෂවත් බලන්න ඕන. අපි දිහත් එහෙමයි. අපි දරන මතයේ දිහත් අපි විපක්ෂව බලන්න ඕන. අපි දරන මතයේ දිහත් අපි විපක්ෂව බලන්න ඕන තියෙනවා. එහෙම බැලුවොත් තමයි අපිට යමක් අවබෝධ වෙන්නේ. එහෙම නැත්නම් අපිට සත්‍ය අවබෝධ කරගන්න ලේසි වෙන්නේ නැහැ. මේ සත්‍ය කියන්නේ බොහොම ගැඹුරු දෙයක්. අවබෝධයට හරීම අපහසු දෙයක්. ඒක සාමාන්‍ය මිනිස් ඥානයකට බුද්ධියකට අවබෝධන වන දෙයක්. පුජ්‍යලත්වයට පුජ්‍යල ඥානයකට අවබෝධන වන දෙයක්. පුජ්‍යල ඥානය ඉක්මවා පවතින දෙයක්. වචනයකින් ප්‍රකාශ කළ නොහැකි දෙයක්. බුදුවරයෙකුට අවශ්‍ය නම් නිර්වාණය නියඬව සිට ද ප්‍රකාශයක් නිකුත් කරන්න පුළුවන්. ඒ කියන්නේ එක්තරා විදිහක එක ආදර්ශයක්. වචන දහසකින් ඔබ ශ්‍රවණය කරන ධර්මයට වඩා ඔබ පැයක් නිහඬව සිටීමෙන් ජීවිතය හා ලෝකය අවබෝධ කරගන්න පුළුවන්. ජීවිතය හා ලෝකය කියන්නේ ඔබ තුළම ඇතිවෙන කම්පන ප්‍රකම්පන ඔබටම තේරෙන්න පටන් ගන්නවා. ඔබේම ගති හැඩ විභජන ඔබටම පේන්න පටන් ගන්නවා. ඔබේම දුක හට ගන්නා වූ තැන, ඔබේම දුක ප්‍රහාණය කළ යුතු තැන ඔබටම තේරෙන්න පටන් ගන්නවා. හැම දිනාටම ධර්මයේ ආශිර්වාදය ලැබේවා. හැම දිනාම වහවා මේ සාංසාරික සතර ආපා දුක් වලින් මිදී ලබන නිර්වාණ මාර්ග ධර්මයන් අදාදම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ගැන මේ සිව්වන පිරිසම ප්‍රඥාවන්ත පිරිස අවබෝධ කරගනිත්වා. ප්‍රඥාව හීන පිරිස විවේචනය කර කර සිටිත්වා. ධර්මකාමී අය නිවනින් සැනසෙත්වා. ධර්ම විරෝධීන් අය අපායේම ගමන් කරත්වා. කරන්න දෙයක් නැහැ. ඔබට ඒ හිමි තැන ලැබෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැම දිනාටම තෙරුවන් සරණයි. අද දින ධර්ම දේශනා දායකත්වය දැරූ පින්නතුන් සීපත් කරන්න කැමති. අද දිනේ දායකත්වය දරන්නේ ජුලි මස 25 වන දින උපන්දිනය සමරන එච්.එම්. චන්ද්‍රකාන්ති චන්ද්‍රකාන්ති ගුණතිලක පින්වත් එම මෙතනිය විසින් එතුමියගේ බලාපොරොත්තුව මේ උපන්දිනය වෙනුවෙන් දායකත්වය ධර්මින් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. තුරුණුවන්ගේ ආශිර්වාදය වේවා එතුමියට. තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබෙන සුබ උපන්දිනයක් වේවා. ධර්මයේ අවබෝධය තව තවත් දියුණු පමුණු කරගන්නට එතුමියටත් මේ ධර්මයේ ආශිර්වාදයක් වේවා. ආයුර රෝග සැපවර්ධනය වේවා කියලා එතුමියට අපි සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශකයාණන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරනවා. සානසාසනික කටයුතු මෙහෙවර තව තවත් චිරාත් කාලයක් නිදුක් නිරෝගීව සිදු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා, ආයාචනා කරලා තියෙනවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන එතුමේගේ පින්වත් මෑණියන් වහන්සේ වන චාර්ලට් ඩල්විස් පින්වත් මාතාවටත් උෂාන් හා නෙතාරා යන මේ පුතුණුවන්ට දියණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පවුලට සම්බන්ධ සියලුම සියලු දෙනාටත්, ඒ වගේම රටවාසී ලෝක දෙනාටත් සද්ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටමත් මේ කොරෝනා වෛරසයෙන් අත්මිදී ආයුර ආරෝග්‍ය සැපවර්ධනයේ යුක්තව සද්ධර්මයේ ප්‍රතිපාබයන් ලබන්නට වාසනාව ශක්තිය ලැබේවා කියලා එතුමිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මීට වසර 5කට පෙර ආතුවා පතරෙන් සමගත් එච්.එම්. ගුණතිලක ආදරණීය පියාණන් වහන්සේ ඇතුළු එතුමීගේ වංශ පරම්පරාගත සියලු ඥාති වර්ගයාද මේ පින් අනුමෝදන්ව සතුට සිත් ඇතිව සසර සුගතිගාමි වේ, කල්යාණ මිත්‍ර ඇසුර ලැබී ප්‍රාර්ථනීය අයුරින් නිවනින් සැනසේවා කියන සියලු සත් ප්‍රාර්ථනා ඇතුව අද දවසේ පින් ඇති දායකත්වයක් දරමින් කටයුතු කරන එච්.එම්. චන්ද්‍රකාන්ත ගුණතිලක පින්වත් මෙතනින් එතුමියගේ උතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල වේවා. එතුමිය රසු පන්දිනයක් වේවා කියලා හැමතෙම ප්‍රාර්ථනා කරනවා. ලෝකවාසී හැම දෙනාටම තෙරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම සම්මා සම්බුද්ධ සරණයි. අභිවාදන සේලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතු චතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතු සම්බුදු සරණ වේවා. Thank you.